ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා ඔබතුමාගේ පැහැදිලි කිරීම ලබා ගන්න පුළුවන් දැන්.
ගරු කථානායකතුමනි මම ප්‍රථමයෙන් සඳහන් කළ යුතු වෙනවා අපේ ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්මයා නැවත වතාවක් මේ අමාත්‍යාංශයේ කටයුතු බාර ගැනීම සම්බන්ධයෙන්. මොකද මම හිතනවා ඒ තුලින් රටේ සමස්ත මුදල් ක්‍රමයට බැංකු ක්‍රමයට ණය ක්‍රමයට සමස්ත රටට විය හැකිව තිබුණ යෝජිත මුදල් අමාත්‍ය ධූරයේ යෝජිත නං අනුව බලනකොට වෙන්න තිබුණ හානිය යම් කිසි ප්‍රමාණයකින් අවම වුණයි කියන විශ්වාසයෙන් තමයි අපි එතුමට සුබ පතන්නේ. එතුමා ඇහුම් කන් දෙන්න කැමති කෙනෙක්. ඒ අනුව අග්‍රාමාත්‍යතුමා සඳහන් කළා මහින්ද පාර්ලිමේන්තුව විසරෝර හැරලා තියෙන අවස්ථාව යටතේ බැරි වෙලාවත් අධිකරණ තීන්දුව නොදුන්නා නම් රටේ සමස්ත ජනතාවට වැටුප් ගෙවන්න බැරි වෙනවා. විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවන්න බැරි වෙනවා. සමෘද්ධිලාභීන් දුප්පතුන්ට සමෘද්ධි දීමනා ගෙවන්න බැරි වෙනවා කියලා. නමුත් එවැනි තත්ත්වයක් සිදු වෙන්නේ නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව තුන්වෙනි වගන්තියේ 150 වෙනි වගන්තියේ තුන්වෙනි උපවගන්තියේ තියෙනවා යම් කිසි වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන්කර නොමැත්තේ නම් නව අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක් ඉක්ුත්වන තෙක් රජයේ සේවාවන් සඳහා යම් කිසි මුදලක් අවශ්‍ය වෙතැයි ජනාධිපතිවරයා සලකයි නම් එම මුදල ඒකාබද්ධ අරමුදලින් නිකුත් කිරීමටත් වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 154 වෙනි වගන්තියේ තියෙනවා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුව ඇර මහමැතිවරණය සඳහා දිනයක් හෝ දින හෝ නියම කරන අවස්ථාවක ඒ මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසින් කලින් ප්‍රතිපාදන සලසා නොමැතිනම් ඒ සඳහා මුදල් ඒකාබද්ධ අරමුදලින් නිකුත් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා විමසා අවශ්‍යයි සලකන අරමුදල වැය කිරීමටත් ජනාධිපතිවරයාට බලය ඇත්තේ. ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව පාර්ලිමේන්තුව විසරෝල හැරලා තිබුණා නම් මේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසරෝල හැරලා ඉතා පැහැදිලි ලෙස ජනවාරි 5 වෙනි දින මැතිවරණයට දින නියම කරලයි තිබුණේ. මේ රටේ අතිමහත් බහුතර ජනතාවට පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍ය වුණා ගරු කථානායකතුමනි. ඒට හේතුව තමයි මේ රටේ නිමවුම දිගින් දිගටම කඩා වැටෙන්න පටන් ගත්තා. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිෂ්පාදන සියලුම අංශවල කෘෂිකාර්මික නිෂ්පාදන අඩු වුණා. කෘෂිකාර්මික අංශයේ පෝර සානාධාර කපා හැරියා. ගොවි ජනතාවගේ නිෂ්පාදන අලෙවි කරගන්න බැරි වුණා. ලක්ෂ ගණන් රටේ මහ පොළොව හැපෙන මහජනයා ඉතා විශාල පීඩාවකට පසුගිය කාලය තුළදී පත් වුණා. සුරුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත ගත්තාම කර්මාන්ත එකින් එක වැහුණා. අවුරුදු 150ක් පැරණි අලියල් සිසිල් බීම සමාගම තවදුරටත් ගෙනියන්න බැරි තත්වයට පත් වුණා. මේ බදු හා අනිකුත් ක්‍රියාමාර්ග කරන කොටගෙන ඊළඟට මේ රටේ ලී කර්මාන්තයේ ලී මෝල් ලිමියෝ ලී කර්මාන්තයේ නියුතු ලක්ෂ ගණන් ජනයා මහලා නිමකන්න ඇඳුම් කර්මාන්තයේ ඉන්නවා. දිරිය ගෘහණීන් 103%කට අධික ප්‍රමාණයක්. ඒ අයට මේ බදුබර මේ නිලධාරීන් හදලා දෙන සකස් කළා දෙන සමහර යෝජනා මේ මහ පොළොවේ යථාර්ථය නෙමෙයි. මහ පොළොවේ යථාර්ථය තුල ඒ අංශවලට ඇතිවන පීඩාව පිළිබඳ තමුන්නාසේ නෙමෙයි මේ නිලධාරීන්ට තිබුණේ ප්‍රායෝගික හැඟීමක්. ඒ නිසා කර්මාන්ත එකින් එක කඩා වැටෙමින් ආරක්ෂා කරමින් සිටි ජනයා ආරක්ෂා නැති අයගේ ගොඩට එකතු වෙමින් තමයි හිටියේ. ඊළඟට අසාමාන්‍ය ලෙස තමුන්නාසේට ණය ගන්න සිද්ධ වුණා. ඒ සිද්ධ වුණේ තමුන්නාසේගේ වරදකින් නෙවෙයි. 2015 වර්ෂයේදී හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉතාම වැරදි සාගත ලෙස එක්සත් ජාතික පක්ෂයේ රජයකින් අනපේක්ෂිත ආකාරයට මේ ආර්ථිකය කඩා බිඳ දැමීමේ වැඩපිළිවෙල සුවජාතිකයන් වනසන විජාතිකයන් සනසන ජාවාරම්කරුවන්ට පමණක් වාසි ලැබෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. ඒක නිසා තමයි මේ රුපියල මස්තබාල්දු වීම ආරම්භ වුණේ 2015 වර්ෂයේදී 9.3%කින්. එදා රුපියල් 131කට මහින්ද රාජපක්ෂ ඩොලරේ මිල බාර දුන්නේ. එකසිය හතලි සතරයි දෙදස් පාල විවරන්න කොට. එදා නමයයි දසම තුනකින් රුපියල අගේ කඩා වැටුණා. අටයි දසම දෙකට තිබුණ ජාත්‍යන්තර සංචිතය සියට හය දක්වා පහත වැටුණා. ඒ අවස්ථාවේදී ඇතිවෙච්ච දැවන්ත ගෙවුන් ශේෂ අර්බුදය කරන කොටගෙන පුද්ගලිකාංශයේ අධෛර්යමත් වුණා. අතීතයට බලපාන ලෙස බදු පැනෙව්වා. බදු පනවලා සුපර්ගේන් ටැක්ස් සුපිරි වාසි බද්ද කියලා පුද්ගලිකාංශයෙන් බිලියන 50කට වඩා වැඩි මුදලක් මංකොල්ල කෑවා. ඊට පස්සේ මන්දිර බදු කියලා මේ ඒව කවදාක්වත් එක්සත් ජාතික පක්ෂයේ කරන ඒවා නෙමෙයි. ඒක මන්දිර බද්ද ඕසි කළා. සුපිරි වාසි බද්ද ගත්තා. එතකොට පුද්ගලිකාංශයේ ඉන්න සමාගම් වල මේ රටේ සෝජාතික ව්‍යාපාරිකයෝ ගෙනිහිල්ලා මූල්‍ය අපරාධ කොට්ටාසේ බංකුවට වාඩි කරෝලා මේ සියලුම සමාගම් වල අයගෙන් පොලිසිය රාළහමිල ප්‍රශ්න කරන්න පටන් ගන්නකොට ඒ වැදගත් මහත්තුරුන්ගේ බිරින්දෑවරු කිව්වා මේ රට ව්‍යාපාර කරන්න පරිසරයක් තියෙන රටක් නෙමෙයි එලෝ එලෝ පරිගන්නෝ අපි යමු කියලා මේ රට දාන සමහර ව්‍යාපාරිකයෝ ගියා එදා පෙබරවාරි මාසේ 27 වෙනිදා මහදවල් මහා බැංකුව ඇතිවෙච්ච මහා මුදල් මංකොල්ලෙන් තමයි වැඩිම මුදල් ප්‍රමාණය අරන් ගියේ. ඒ 27 වෙනිදේ මංකොල්ලේ සිද්ධ වෙන දවසට පෙර දිනේ මේ බැනුම් කර කොමිසමේ වාර්තාවේ තිබෙනවා. අපේ රවි කරුණානායක මැතිතුමා, මලික් සමරවික්‍රම මැතිතුමා, කබීර් රාසි මැතිතුමා ගිහිල්ලා මහා බැංකුවේ අර්ජුන මහේන්ද්‍ර මුණ ගැහිලා මේ මුදල් අවශ්‍යතා පිළිබඳ කිව්වා. අග්‍රාමාත්‍යතුමා වෙන්දේසි ක්‍රමේ නතර කරන්න කියලා උපදෙස් දුන්නා. මේව තමයි ඇත්ත. ඒ ඇතිවෙච්ච මහා සමස්ත මුදල් ක්‍රමයට, බැංකු ක්‍රමයට, ණය ක්‍රමයට ශ්‍රී ලංකා මහා බැංකුවේ ඇතිවෙච්ච මහා මුදල් මංකොල්ලයේ නිසා ඇතිවෙච්ච අපකීර්තිය කඩා වැටීම නිවැරදි කරන්න බැරි වුණා. එදා තමයි ලංකාවේ ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණය මේ රජයේ සුරකුම්පත්තා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරපු වැඩිම මුදල් ප්‍රමාණය රටින් පිටට අරන් ගියේ ඒ මහා බැංකුව කඩා වැටුණාට පස්සේ. මූල්‍ය ක්ෂේත්‍රයේ මුදුන්මල්කඩ මුදල් නෝට්ටු අච්චු ගහන තැන විශ්වසනීය භාවයේ පළදුනාට පස්සේ ඒක ගොඩ ගන්න ලේසි වෙන්නේ නැහැ. මොකද රටක මුදල් නෝට්ටු නිකුත් කිරීම පිළිබඳ ඒකාධිකාරී බලය තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවට පමණයි. ඒ බලය තියෙන තැන බලය රඳා පවතින්නේ සම්පූර්ණ විශ්වසනීය භාවයේ මත. රජයේ බැංකුකරු මූල්‍ය නියෝජිතයා මූල්‍ය උපදේශකයා ලෙස කටයුතු කරන්නේ මහා බැංකුව. කවදාක්වත් පාර්ලිමේන්තුව ඇතුළේ මේ මධ්‍යම බැංකුවේ තාක්ෂණික කරුණක් වෙන මුදල් නිකුත් කිරීම, සංචිත පවත්වාගෙන යාම, රාජ්‍ය ණයවාරික ආපසු ගෙවීම මේවා පිළිබඳ වගකීම් දරන මූල්‍ය නීති පනතෙන් පවර්ලා තියෙන තැනට එහෙම පහර දීමක් සිද්ධු වුණේ නැහැ. ඒ පහර දීම් කරන කොටගෙන ඒවායේ සිටින දේශපාලන නොවන තීන්දුව ගන්න විද්වතුන් ඒ විෂයානුබද්ධ අවබෝධයක් තියෙන විශ්වවිද්‍යාලවල පළවෙනි පන්ති සාමාර්ථ ලැබපු ඊට පස්සේ විදේශ රටවලට ගිහිල්ලා පශ්චාත් උපාධි ආචාර්ය උපාධි ලැබපු ඒ නිලධාරීන්ට තමන්ගේ ශාස්ත්‍රීය කටයුත්ත දේශපාලන හස්තේ මත මෙසේ කරන්න කිව්වට එහෙම කරන්න බෑ. අතින් අල්ලලා ඒව හදන්න බෑ. දැන් ඩොලරේ දිගින් දිගට කඩා වැටෙනකොට අපි කිව්වේ අපිට ආණ්ඩුව බාර දෙන්න. අපිට ආණ්ඩුවක් ලැබුණාට පස්සේ අපි මේ රටට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කරන්නත්, රටින් පිටට ගලා යන විදේශ විනිමය ප්‍රමාණය අඩු කරන්නත් තුලින් පමණයි රුපියලේ අගය ආරක්ෂා කරන්න පුළුවන්. ඒ සඳහා අපි බාරගත් ආණ්ඩුව යටතේ මම විෂය බාර ජාත්‍යන්තර වෙළඳ කටයුතු හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ඔබතුමාට ඒ අමාත්‍යාංශයේ ලේකම්වරයාට කතා කරලා බලන්න පුළුවන්. අපි ප්‍රධාන යෝජනා හතරකට විශේෂඥ කමිටු හතරක් හැදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගන්නට යෝජනාවක් ඉදිරිපත් කළා. 1. මේ විදේශවල රඳවගෙන තියෙන තමුන්නාංශේලා එලෝ එලෝව බදු ගහනකොට ආයෝජකයා අධෛර්යමත් කරනකොට ඒ දේශීය ව්‍යවසායකයන්ගෙන් පිළිගන්න සූදානම් වෙනකොට මේ රටට ලැබෙන්න ඕනේ විදේශ විනිමයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 8යි 10යි අතර ප්‍රමාණයක් වෙන රටවල රඳවගෙන තියෙනවා. මේ රටේ බදු දැලට බදු දඩේමට යටත් වෙයි කියලා බිය නිසා සංගවාගෙන තියෙන මුදල් ප්‍රමාණය විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මම යෝජනා කළ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් අපේ රටේ ඉතිහාසයේ වෙන කිසිම රජයක් නුදුන්න බදු විරාම, බදු සහන, බදු සානුබල සහිත ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජයක් හඳුන්වා දීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කරන්න අවසරය ඉල්ලා සිටියා. 2. මේ අපනයන ගම්මාන ගමේ ජනතාවට මුදල් ටික ගලා යාමට සලස්සන්න. ස්ථිර වශයෙන් විදේශ වෙළඳ පොලක් හදන්න පුළුවන් මේ රටේ කෘෂිකාර්මික භාණ්ඩ කාර්මික භාණ්ඩ පිළිබඳ මධ්‍ය පරිමාණයේ සුළු පරිමාණයේ ව්‍යවසායකයන්ට අපනයන කරවෝ බවට පරිවර්තනය කරන්න අපනයන නිෂ්පාදන ගම්මාන 5000ක් ඇති කළ විදේශ විනිමය ඉපයුම් රට ඇතුලේ වැඩි කරන්නට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන්න අනුමැතිය ඉල්ලා සිටියා. රෙදිපිලි ඇඟලුම් මසානීම කළ ඇඳුම් සම්බන්ධයෙන් බැංකොක් වගේ අපිට රෙදිපිලි ඇඟලුම් වලට රෙදි නූල් බොත්තම් මේ සියලු යන්ත්‍ර සූත්‍ර මැෂින් සියල්ල බදු රහිතව ගේන කලාප තුනක් කටුනායක මහරගම සහ පාදුක්ක ප්‍රදේශයේ පිහිටන්න නිදාස් වෙළඳ කලාප තුනක් ඇති කරන්න විශේෂඥ කමිටුවක්පත් කරන්න අපි අවසර ඉල්ලා සිටියා. සංචාරක ප්‍රවර්ධන ආයෝජනයේ සඳහා වෙන වැඩපිළිවෙලකට අවසර ඉල්ලා සිටියා. අපිට මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයේ යටතේ එක වර්ෂයක් කාල වේලාවකදීක් ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබුණා නම් අපි මේ රටේ සම්පත් හා මේ රටේ මිනිස්සු මත විශ්වාසයේ තියෙන අලුත් ආර්ථික පිබිදීමක් හා මහා ආර්ථික පිම්මක් පනින්න පුළුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න සූදානමින් තමයි හිටියේ. ඒ සඳහා එතුමගේ කෙටි කාලය තුලදී දෙන්න පුළුවන් සාන ලැබලා දුන්න පෝර සානාධාරය යල් ලබා දුන්න කෘෂිකාර්මිකාංශයේ බදු ඉවත් කළා. ඔබතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා ඒ බදු නැවත පණවන්න එපා කියලා, ඒ සානාධාරය නැවත ගොවි ජනතාවට එලෙසින්ම ලබා දෙන්න කියලා. පෝර සානාධාරය දුන්නේ නැත්නම් ඒ නිෂ්පාදන ටික අලෙවි කරගන්න බැරි නම් ලංකාවේ කෘෂිකාර්මිකාංශයේ බද්දෙන් නිදාස් නොකළොත් අතිමහත් බෞතර ජනයා ජීවනෝපාය සලසගෙන කෘෂිකර්මාංශයේ කඩා වැටෙනවා. කර්මාන්ත සඳහා අපි බදු සාන දුන්නා, වැට් බදු ඉවත් කළා, අඩු කළා. ඒ නිසා ඒ බදු නැවත වැඩි කරන්න එපා. මොකද කර්මාන්ත අපේ රටේ පාරම්පරික ස්වජාතිකයන් සතු කර්මාන්ත වැහිලා ඒ වෙළඳ පොළට විජේත ධාවාරම් කරුව ආපුහම එතනදි වෙන්නේ මේ රටින් ලාභ ලාභාංශ වශයෙන් ගලා යන ප්‍රමාණය වැඩි වෙනවා, අපේ මිනි රටේ ජනතාවට ආරක්ෂා අවස්ථා ප්‍රමාණය අඩු වෙනවා, අපේ රටේ නිෂ්පාදන අලෙවි කරගන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. එහෙම වුණාම සමස්ත ආර්ථිකයට ඇතිවන අහිතකර බලපෑම තමයි එක්සත් ජාතික පක්ෂයේ පසුගිය කාලය තුළ ගම්මට්ටමේ ජනතාවට වැදුන දැවැන්ත පහර. ඒ පහර වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීමේදී තමුන්නාසේට විශාල අභියෝග ප්‍රමාණයක් තිබෙනවා. එක මේ වර්ෂයේ ගෙවිය යුතු ණය වාරික පොලි ගෙවීම පිළිබඳ දැවැන්ත විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම විදේශ සංචිත මේ එන්න එන්න රුපියල බේරා ගැනීම සඳහා මුදල් දිගින් දිගටම ලංකා ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණය රුපියල බේරා ගැනීම සඳහා වෙළඳ පොළට දාලා තියෙන්නේ 2015 වර්ෂයේදී. අරන් බලන්න මහා බැංකු වාර්තාව, නැත්නම් මහා බැංකුවෙන් අහන්න. එදා තමයි කෝටි ප්‍රකෝටි ගණනින් රුපියල 135ට ගෙනියනවා කියලා ඩොලරේ දවස ගානෙම ඩොලර් විකුණලා වැඩිම ඩොලර් තොගිය දැම්මා. ඒ අනුව තමුන්නාසේලාට සිද්ධ වුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග 2016 ගිවිසුමකට එන්න. ගරු කථානායකතුමනි, මම මේ ගිවිසුමේ සෑම පිටුවක්ම මේ රටට බලපාන සියලුම කොන්දේසි ඇතුළත් කරලා අත්සන් කරලා තියෙන, තාම නිම වෙලා නැති පෙබරවාරි මාසේ 4 වෙනිදා වෙනතේ ක්‍රියාත්මක වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමේ සියලුම කොන්දේසි හා සියලුම ඇමුණුම් සහිත ගිවිසුමේ පිටපතක් මම සභාගත කරනවා. සියලු පොදු ජනයාට පොදු ලියවිල්ලක් බවට පරිවර්තනය වෙන්නේ.
තව විනාඩි 3ක් තියෙනවා ගරු ආචාර්ය.
ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ ආණ්ඩුව අත්සන් කළා තියෙන ගිවිසුම. ඒකේ එකඟ වෙච්ච කොන්දේසිත් පිළිබඳ මේ ඉංග්‍රීසි භාෂාවේ ටික සිංහලට පෙරලලා පරිවර්තනය කරලා මේ රටේ අතිමහත් බහුතර ජනතාවට දැනගැනීමට සැලැස්ීමේ ජාතික වැදගත්කමක් තියෙනවා. මොකද සිංගප්පූරු නිදාස් වෙළඳ ගිවිසුමත් මම අමාත්‍යවරයා වෙලා සිංහලෙන් හා දෙමළෙන් මුද්‍රණය කරන්න කිව්වා. එතකන් ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි මුද්‍රණය කරලා තිබුණේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති තිබෙනවා යම්කිසි ජාතික වශයෙන් වැදගත්කමක් ඇති ලියවිලි මේ රටේ අතිමහත් බහුතර ජනයාගේ මව් භාෂාව වන සිංහල භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් කියන භාෂා දෙකෙන් තිබිය යුතුයි කියලා. ඒ නිසා මේ ගිවිසුම් ප්‍රකාරව අද තමුන්නාසේලාට ඉෂ්ට කරන්න බැරි වෙලා තිබෙනවා. 2018 වර්ෂයේදී මේ ගිවිසුමට අනුව ආර්ථික වර්ධන වේගය 5.1ක් වෙන්න ඕනේ, උද්දමන අනුපාතය 5%ක් වෙන්න ඕනේ, ආදායම දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 15.3ක් වෙන්න ඕනේ, වියදම දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 19.3ක් වෙන්න ඕනේ, අයවැය පරතරය 4%ක් වෙන්න ඕනේ, රාජ්‍ය ණය අනුපාතයේ 73.11ක් වෙන්න ඕනේ, අපනයන බිලියන ඇමරිකාන් ඩොලර් 11,838ක් වෙන්න ඕනේ, ආනයන වියදම බිලියන 22,606ක් වෙන්න ඕනේ, වෙළඳ ගිණුමේ හිඟිය රින 2,916ක් වෙන්න ඕනේ, විදේශ වත්කම් බිලියන 11.8ට වැඩි වෙලා තියෙන්න ඕනේ, විදේශ වත්කම් වල ආනයන ශක්්‍යතා අනුපාතයේ මාස 4.8ක් දක්වා ඉහළ නැග්ගලා තියෙන්න ඕනේ. මේ ඉලක්ක වලට එන්න බැරි වෙලා තියෙනවා. ඒ ඉලක්ක වලට එන්න බැරි වීම නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවසාන වාරිකයේ ඇමරිකානු ඩොලර් මිලියන 169 දීම නතර කළේ මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයේ දරපු නිසා නෙවෙයි.
මගේ වෙලාව අවසන්
වෙලා තියෙනවා. කාලය තුර මම ඉවර කරනවා කරු කතානායකතුමනි තව විනාඩියකින්. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එදා රවි කරුණානායක මහත්තයලාගේ අර්ජුන මහේන්ද්‍ර අසංකල්ල මම අද සභාගත කරන මේ ගිවිසුමේ තියෙන ඉලක්ක සපුරාලන්ට රජයේ අපෝසත් වීම නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවසාන වාරිකයේ නතර කළේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට භාර ගන්නකොට මේ රටේ සමස්ත ආර්ථිකය කඩාවැටලා මේ රුපියල මස්තබාල්දු වෙලා සමස්ත ආර්ථික ක්‍රියාවලීන් සියල්ල කුල්ල කුජීතු වෙලා ඒක කරපු අයගේ හක්ක මාට්ටු වෙලා බොක්ක දොට්ට පැනලා තියෙන වෙලාවක තමයි මහින්ද රාජපක්ෂ මේ දුවන කෝච්චියට කර තියලා මේ රට බේරා ගැනීමේ ව්‍යායාමයට කර දුන්නේ. ඒ නිසා ඒක තව කරන්නත් බෑ තමුන්නාන්සේලාට. මොකද හේතුව දැන් මේක එරෙන්න ඕනි, අන්තයට එරිලා ඉවරයි. ඒක මංගල සමරවීර ඇමතිතුමා මුදල් අමාත්‍යේ ධූරයට බාර දුන්නා කියලා ප්‍රාතිහාරයකින් ඒ කරන්න බෑ. මේවා අතින් අල්ලලා නතර කරන්න බෑ. මත් නිසාදයක් අතීත කරුමෝල උරුමය තමයි එතුමාට ලැබිලා තියෙන්නේ. ඒ නිසා අතීත කරුමේ කරපු අය ඒ කරුමේ සියලු බර එතුමා පිට දාන එකට මම එකඟ වෙන්නේ. එතුමාට යුතුකම හා වගකීම වෙන්නේ ඇත්ත තියෙන තත්වය මේ ගරු සභාවට පැහැදිලි කිරීම අහවල් දවසේ 2015 16 වුණා 13 වුණයි කියලා ඒ පැහැදිලි කිරීම කරන්න අවශ්‍ය උදව්වක් තියෙනවා නම් ඒ උදව්වත් කරන්න මම ලෑස්ති කියන එක සඳහන් කරමින් මගේ වචන කීපය අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු රවුෆ් හකීම් මැතිතුමා. You have 10 minutes.
Yes. Honorable Speaker, Bismillah ar-Rahman ar-Rahim. I congratulate Honorable Mangala Samaravira, our Finance Minister, for having introduced within a very, very short span of time a vote on account to cover the next few months until he is able to submit the budget for 2019. Having endured the 50 days of unnecessary crisis that was created by the unconstitutional actions of the important office bearers of institutions of this country, I do not want to go into names here, but we have been pushed into presenting a vote on account to cover all these follies. So in this situation, let me, while congratulating the Honorable Minister, also say that what we have got to look away is because but we need to position ourselves in order in the long term to move away from foreign borrowing as much as possible by attracting non-debts creating foreign exchange inflows, especially through earnings from export of goods and services and foreign direct investments, by adopting a national policy conducive to achieving a sustainable current account deficit or a current account surplus in the balance of payments of this country. And this challenge is not an easy challenge for the Honorable Finance Minister. He is one of those people who have, since 1989, been in this house, have served this chamber for more than a quarter century, and is quite experienced in tackling the problems. But however, the enormity of his task in presenting a challenging budget for the next year, because next year happens to be an election year. That is the most difficult part. So everybody expects a sunshine budget, but I'm sure he will pull out a few rabbits out of his hat. He's a magician. He can be a magician. But we are all waiting to see how many rabbits he can pull out of his hat. Honorable Dasri Jayasekara is very, very silent. He is one of those people who is at the crossroads of political history in this country. He has been put into difficulty by all our national leaders. You see, I said, now the whole problem today what we are facing is the three national leaders want to ensure about their own political future. The Honorable Mahinda Rajapaksa wants the presidency abolished because he cannot contest it for the next time. Honorable Ranil Wickremesinghe is not a national leader who would engage in irrational political campaign. He's a very rational leader. He doesn't want to go on the sentimental, emotional, nationalistic bandwagons and then get into power. Because of that, he had paid a very heavy price. So he also feels, you know, in a national election, he had in fact pushed others in the front and have been in the driving seat, getting them to win the elections. You see, first he failed with General Sarath Fonseca, then thereafter, though we succeeded in bringing His Excellency the President to power, now with the recent happenings, that too has become a failure. So then he too has this problem. He wants perhaps the presidential system abolished. Then of course President Maithripala Sirisena is in another dilemma. He started off saying that he will not contest for the second term. Halfway through, he entertained ideas of contesting it. First, he thought United National Party will accommodate him once again. Subsequently, he fell onto the lap of Honorable Mahinda Rajapaksa and perhaps expected him to nominate him for presidential candidacy. So all that now, we cannot tinker with the constitution in order to ensure the future of single people, single politician, however leading national figures they may be. We need to have a broad look at it, because this is a sacred document. You have to have an overall constitutional reform, and that's the challenge we have. Now, amidst this, the Honorable Mangala Samaravira has this problem of having to balance everything and produce a proper budget next year. Now, very, very briefly, Mr. Speaker, since I have limited time. Now, following the country's graduation as a lower middle-income economy in 2010, the availability of concessional financing began to decline rapidly as a percentage of total foreign debt. Concessional debt declined to 48.8% in 2015 from over 90% before 2007. The lower availability of concessional financing prompted the country to access the international capital markets by issuing international sovereign bonds. Since 2007, Sri Lanka has been active in the international capital market to meet its financing needs, which has made the country more open to international investors.
This has also resulted in increased attention towards sovereign ratings. Now, what happened to the sovereign ratings recently? Now, we become subject to sovereign rating fluctuations due to our political instability. Now, these people who created the instability, who are now seated honorably as opposition members, must realize that the folly that you engaged in has resulted in a serious situation for the economy. Foreign direct investments have begun to decline. We were in a situation where, because we cannot depend on the sovereign borrowing anymore. What about state-owned enterprises? Now, I am in charge of one of the state-owned enterprises. Now, we have been encouraged to go and borrow directly.
Another 2 minutes more, Honourable Minister.
Mr. Speaker, now we have this serious situation. In the past few years, Mr. Speaker, financing requirements of the government have been met with a number of sources other than direct borrowing by the government. These include foreign direct borrowings of state-owned enterprises. In particular, in the recent years, debt levels of major non-financial public corporations have risen substantially. And by, now I'm having the figure in 2015, this amounted to 861 billion, 7.7% of the GDP. Large amounts of debt stock of state-owned enterprises also increased the current contingent liabilities of the government, aggravating the debt problem. Now, we have to take this into account. We have been pushed into this position. Now, to get out of this debt trap, we need to be a little more mature, right? But I'm sure, I have my confidence in the Honorable Finance Minister that he will look at all the issues in its proper perspective, and focusing on 2019 budget would try and give relief to the affected people. The safety net that we had to offer to the socially backward rural poor farmers, we cannot forget them. We need to address those issues. And we have been faced with serious natural disasters for the last few years. Floods, landslides, and the fluctuating weather patterns have had serious impact in the country's economy. So with all that, the Honorable Mangala Samaravira has managed to, within a very, very short span of time, been able to produce this vote on account. I'm sure his main challenge is to produce the budget for 2019. I hope he would look at the northern and eastern provinces in particular. The Honorable Prime Minister has proposed to set up a separate commission, separate development commission for both northern and eastern provinces, where we will be able to produce substantially productive development programs in those areas, so that the issues pertaining to unemployment, issues pertaining to livelihood in the affected areas will be properly addressed.
Time is over, Honourable Minister.
Mr. Speaker, with those words, I conclude my speech.
Thank you very much. Garu Jayasiri Jayasekara Mettuma, Obatumata Vinadi Pahalwattinu.
Sudhiwanteno Garu Katanagatumni, Adhavase, Visheshema, me. අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කළා ඒ සම්බන්ධව කතා කරන්න අවස්ථාව ලැබීම ගැන විශේෂයෙන්ම අපේ රෞෆගේ මැතිතුමා යම් කාරණා කීපයකට සඳහන් කරා ඒ නිසා මම ඒ ගැනත් යම් අදහසක් ඉදිරිපත් කරොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා එතුමාට ලබා දීලා තියෙනවා ජල කළමනාකරණ ජල සම්පාදන අමාත්‍ය වගේම උසස් අධ්‍යාපන අමාත්‍යකමත් රෞෆගේ මැතිතුමා ඔබතුමාට දීලා තියෙනවා උසස් අධ්‍යාපන ඇමතිකමත් ඒ වගේම නෑ ජලයේ පුළුවන් තරම් දැන් වතුර ගහන්න තියෙන්නේ අපේ ශිෂ්‍යයන් හොඳ වතුර වලින් ගහන්න අවශ්‍ය ඇමතිකමක් එතුමාට ලබා දීලා තියෙනවා ඉතින් මම කියන්න කැමතියි ඒක ගැනත් සන්තෝෂන ගමන් අද මේ ක්‍රියාවලිය තුළ මං හිතන්නේ අපි ලබන ජනවාරි මාසයේ ඉඳලා මාස 4කට මේ වැඩපිළිවෙල යටතේ මුදල් වෙන් කිරීම සිද්ධ කරනවා. මේ කරු කථානායකතුමනි කාටවත් මං හිතන්නේ විරුද්ධ වෙන්න පුළුවන් කාරණාවක් කියලා. මොකද අපේ රටේ අනාගතයේ ලබන ජනවාරි ඉඳලා අප්‍රේල් මාසයේ වෙනකල් මුදල් නැහැ අපේ රාජ්‍ය සේවකයන්ට ගෙවන්න, අපේ අනෙකුත් පරිණත ටික ගෙවා ගන්න, තියෙන අනෙකුත් ආයෝජන සඳහා අවශ්‍ය කරන කඩදු ටික රාජ්‍ය ආයෝජන සඳහා මේ ක්‍රියාදාමයේ වගේම අමාත්‍යංශ ටික ගමන් කරන්න දුවන්න අවශ්‍ය කරන මූලික වියදම් ටික තමයි මේ ඉන්න අපි සකස් කළ දෙන්නේ. මම කියන්න කැමතියි අපි මේ ඔක්තෝබර් 26 වෙනිදා ඇතුළු සිද්ධීන් පිළිබඳව විවිධ අදහස් විවිධ ප්‍රශ්න ගණනාවක් කතා කරා මේ පාර්ලිමේන්තුවේත් මීට කලින්. ඒ ක්‍රියාදාමයේ තුල අධිකරු ජනාධිපතිතුමා හිටපු අග්‍රාමාත්‍යතුමාව ඉවත් කරලා නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කරන්න එතුමා ගත්ත ක්‍රියාමාර්ගය බොහොම පැහැදිලිව තවමත් නීතිය ඉදිරියේ අවලංගු තත්ත්වයකට පත් වෙලා නැහැ. ඒ නිසා කාටවත් කියන්න බෑ මේක ව්‍යවස්ථානුකූල නොවන කැරල්ලක් නැත්තම් unconstitutional coup කියලා සමහර කට්ටිය කියනවා. එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව මෙය තවමත් කිසිම උසාවියකින් ගත්ත තීන්දුව වැරදි කියලා නැහැ. එනිසා ඒ ආණ්ඩුව ගත්ත තීන්දුව සම්බන්ධව අපේ රටේ ජනතාවට විශාල සහන ගණනාවක් ලබා දුන්නා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ ක්‍රියාදාමය තුළ අපේ කෘෂිකර්මයට විශාල සහන ගණනාවක් ලබලා දුන්නා. තෙල් මිල අඩු කරා. ඒ වගේම විශාල විදේශ විනිමය එවන අපේ ආදරණීය රටින් පිට ඉන්න විදේශ ශ්‍රමිකයෝ වපු මුදල් සම්පූර්ණයෙන් ආදායම් බද්දෙන් නිදහස් කරා. මේවා විශාල ප්‍රශ්න ගණනාවක් අපි මේවා මංගල සමරුව ඇමතුමත් එක්කත් ඒ කාලේ කතා කරා. එතුමත් මං හිතන්නේ සෑහෙන අර බඳුළු ගුණාධර මැතිතුමා කිව්වා වගේ අමාරු දේවල් ටිකක් ඇතුළත් කරලා තිබුණත් එතුමා ඒවා ක්‍රමක්‍රමයෙන් ඉවත් කරගෙන ඉතාම ක්‍රමානුකූලව ඉස්සරහට ගියා. මං කියන්න කැමතියි මෙම ක්‍රියාදාමයත් එක්ක අපි මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති වුණ ක්‍රියාදාමයත් එක්ක පාර්ලිමේන්තුව ඒ තහනමට ලක්ුණේ නැහැ. තහනමට ලක්ුණේ නැතිකමත් එක්ක එක පැත්තකින් ජනාධිපතිතුමා ගත්ත තීන්දුව තහනම් කිරීමත් එක්ක අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුව තහනම් නොකිරීමත් එක්ක මේ පාර්ලිමේන්තුව යක්කු නටන පිටණියක් බවට පත් වුණා. ඒ වගේම විශේෂයෙන්ම මම විශ්වාස කරනවා මම බොහොම ගරු කරන කෙනෙක් අපේ කථානායකතුමා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ එතුමාට විශාල ආදරයක් ගෞරවයක් තියෙන කෙනෙක්. අපි ඒ වෙනුවෙන් සටන් කරපු අය. ඒ නිසා එතුමා ඒ ගත්ත ක්‍රියාමාර්ග තුලත් අපිටත් ප්‍රශ්න ගණනාවක් ඇති වුණා. දැන් ඉතින් ඒව ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද එතුමා ගත්ත තීන්දුව හරියි කියලා හිතේ තියාගෙන කටයුතු කරා. ඒ ප්‍රතිඵලයක් විදියට මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ලංකාවේ 225 දෙනා මේ රටටම එපා වෙච්ච මිනිස්සු ගානට පත් වුණා. මට නම් ඒකට සම්බන්ධ වෙන්න උවමනාවක් තිබුණෙත් නැහැ. මම සම්බන්ධ වෙන්නෙත් නැහැ. මං ඒවට ඇති වෙන්න අපි 2004 ඉඳලා මම පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක් විදියට මේවා දැකලා තියෙනවා. ඒවට මැදිහත් වෙලා තියෙනවා. නමුත් මේක අපිට වළක්වන්න පුළුවන් තත්වයක් නැහැ තිබුණ තත්වයන් එක්ක. ඒ නිසා අද වෙනකොට පාර්ලිමේන්තුව එක පැත්තකින් ජනතාවගේ වෛරයට පාත්‍ර වෙච්ච ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. නැවත මේ ස්ථානයේ ගෞරවනීය ස්ථානයක් බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ ඊළඟ මහචන්දකින් පමණයි කියලයි මම විශ්වාස කරන්නේ. එනිසා මේ මහචන්දකදී ජනතාව රටේ තීරණය කළ යුතුයි කවුද මේ පාර්ලිමේන්තුවේ වී යුත්තේ, ඔවුන් කොයි ලෙසද හැසිරෙන්නේ කියන කාරණා. ඒ වගේම මම කියන්න කැමතියි ඊළඟට අපි මේ පාර්ලිමේන්තුව තුල සම්මත කරපු ක්‍රියාවලීන් තුල පැහැදිලිව පාර්ලිමේන්තුවට කරන්න බැරි දේවල් ගණනාවක් පාර්ලිමේන්තුවේ සම්මත වුණා. ඒක අපි පිළිගන්නේ නැහැ. අද වෙනකලුත් මම බොහොම නිදිඥය කරේ විදිහට මම කියන්නේ ඒක පිළිගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. එනිසා මේ ක්‍රියාදාමය කෙසේ වෙතත් දැන් පාරේ ගෙනිච්ච සටනකින් නැත්තම් මේක අපි දන්නවා විශාල රටවල් ගණනාවක් කවදක්වත් නැතුව මේ රටේ ඉතිහාසයේ කවදක්වත් මේ වගේ ජාත්‍යන්තර රටවල් වලින් මේ වගේ බලපෑමක් ඇති වුණේ නැහැ කවදක්වත්. දැන් බලන්න ප්‍රංශේ ගිනි තියා ගන්නවා මුළු නගර ගිනි තියලා විනාශ කරා. හැබැයි කවුරුත් ප්‍රංශයට විරුද්ධව මේ ට්‍රැවල් බෑන් එකක් ගෙනාවේ නැහැ. හැබැයි ලංකාවේ එක මිනිහෙක් මැරුන්නේ නැහැ, මරාගත්තේ නැහැ, පාරවල් දිගේ ගහගත්තේ නැහැ. හැබැයි ලංකාවට විරුද්ධව මේ ට්‍රැවල් බෑන් එක නැත්තම් සංචාරකයන් තහනම් කලාපයක් බවට පත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරේ නැහැ. ඒකෙන් ලංකාවට විශාල පාඩුවක් සිද්ධ කරන්න අවශ්‍ය කරන කටයුතු ටික රාජ්‍ය නැත්තම් විදේශ රටවල් කුමන්ත්‍රණකාරී ලෙස ක්‍රියා කරයි කියලා මම විශ්වාස කරා. ඒ නිසා අපේ ප්‍රශ්න අපි විසඳගත යුතුයි. අපි දන්නවා දැන් බ්‍රිතාන්‍යයේ තෙරේසාමේ මැතිනිය ගේන්න හදපු යෝජනාව එතුමිය ගේන්න නැතුව අකුලගත්. ඒ කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදී නැද්ද කියන එක ගැන එහෙ කවුරුත් කතා කරුවේ නැහැ. හැබැයි මෙහි ඉන්න අය ඒ සම්බන්ධව කතා කරලා සාකච්ඡා කරලා අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ඕනවටත් වඩා තමන්ගේ ක්‍රියාදාමය තුළ ඉස්සරහට අරගෙන ගිය වැඩපිළිවෙලක් තමයි සිද්ධ වුණේ. කෙසේ වෙතත් මේ ක්‍රියාදාමය අත් වශයෙන් පහුගිය අවුරුදු ගණනාවක් ඇතුලේ සිද්ධ වුණේ ලංකාවේ අසමතුලිත විදේශ මැදිහත්වීම් ගණනාවක් පහුගිය කාලේ සිද්ධ වුණා. දැන් උදාහරණයක් විදිහට ගත්තම දකුණේ හදපු හම්බන්තොට වරායත් එක්ක චීන ආධාරත් එක්ක ලංකාවේ තිබිච්ච විදේශ බලවේගවල පැවැත්ම නැත්තම් ඒ සමබරතාවයේ කැඩුනයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඒකට විරුද්ධව ඉන්දියාවත් ඇමරිකාවත් අද වෙනකොට විශාල තෙරපුමක් ලංකාව කෙරෙහි ඇති කරමින් තිබෙනවා. ඒ ක්‍රියාදාමය තුළ තමයි 2015 මහින්ද රාජපක්ෂ මහත්තයාව පරාජය කරන්න තීරණාත්මක විදිහට තීරණය කළා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ගේන්නේ. ගෙනල්ලා එතුමාව පරාජය කරලා ඒ 2015 ඉඳලා හදපු ආණ්ඩුව යහපාලනය පිළිබඳව මූලධර්ම සහිත ආණ්ඩුවක්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අවුරුදු 3 මාරක් පෞගේ කාල වකවානුවේ මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරනකොට අපිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට මේ ආණ්ඩුවේ කොටස්කාර පක්ෂයක් විදියට අපි වැඩ කරා. ඒ කාලය තුල අපි දැනගත්තා මේ යහපාලන ක්‍රියාවලිය මාස 3ක් ඇතුළත කඩාකප්පල් වුණා. ඒ වගේම ඉදිරියට යනකොට අපි දැක්කා මේ ක්‍රියාදාමය තුල අපි අමතරු විදියට විවිධ ප්‍රශ්න ගෙනාපුවාම මේ යහපාලනයේ වෙනුවට ක්‍රියාත්මක වුණේ වෙනත් පාලන ක්‍රමයක් මේක ඇතුලේ. ඒ නිසා අපි ඒකට විරුද්ධව කතා කරුවා. දිගින් දිගටම කැබිනට් මණ්ඩලෙ විරුද්ධ වුණා සමහර කාරණා වලට. බැරිදන පාර්ලිමේන්තුවේ එළියට අවිල්ල කතා කරා. ඒ කතා කරේ වෙන හේතුවක් ඉඳ නෙවෙයි. අධිකරු ජනාධිපතිතුමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ ආණ්ඩුවේ ඉඳීම තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි විශාල දියවීමකට ලක් වුණා මේ රට ඇතුලේ. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කල්පනා කරන්න ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩලා ඒ කඩපු ක්‍රියාදාමය තුල එක්සත් ජාතික පක්ෂයට දිනන්න පුළුවන් ක්‍රියාදාමයක් ගන්න ඇති කියලා. හැබැයි ඒකේ වැරදීමක් සිද්ධ වුණා අවසානයේ. ඒ වෙනුවට සිද්ධ වුණේ ප්‍රධාන පක්ෂ දෙකම පරාද වෙලා අලුත් පක්ෂයක් මේ රටේ ජනබලයක් කරා ගන්න පුළුවන් තත්ත්වය ඇතිවීමක් එක්ක. ඒ නිසා මේ එක පැත්තකින් යහපාලන ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරන ගමන් තමන් එකට ඉඳපු ආණ්ඩු නැත්තම් පක්ෂ දෙකක් එකට වැඩ කරන ගමන් එක පක්ෂයක් විනාශ කිරීම සඳහා ගෙන ගිය ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයේ විදියට මේ තත්ත්වය ඇති වුණා. එතනින් පස්සේ තමයි තව තවත් මේ දරුණු තත්ත්වයට පත් වුණේ. එහි ප්‍රතිඵලයක් ලෙස මම හිතන්නේ අවුරුදු 3 මාරක් යනකොට මේ ක්‍රියාදාමය රටේ මිනිස්සු ප්‍රතික්ෂේප කරන තැනකට ගෙනාවා. පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ ආණ්ඩුවක් තියෙන ආණ්ඩුවකට විරුද්ධව ප්‍රායසභා මැතිවරණයක් නැත්තම් පළාත් පාලන මැතිවරණයක් පරාජය වුණ පළමු ආණ්ඩුව තමයි මේ ආණ්ඩුව. ඒකෙම තේරෙනවා පෞගේ අවුරුදු 3 මාරක විතර කාලය ඇතුළත අපි ක්‍රියාදාමය තුළ හොඳ දේවල් විශාල සංඛ්‍යාවක් කරා මම නැහැ කියන්නේ නැහැ. නමුත් ඒ වගේම ජනතාවට විශාල බරක් වෙන ක්‍රියාදාමයක් නැත්තම් ජනතාවගේ විශ්වාසය කඩවෙන ක්‍රියාදාමයක් මේක ඇතුලේ සිද්ධ වෙමින් තිබුණා. ඒකට දුන්න පිළිතුර තමයි එදා ඒ පෙබරවාරි 10 වෙනිදා දුන්න ප්‍රතිඵලය. ඒ නිසා මං හිතන්නේ පාඩම් ඉගෙනගෙන වැඩ කරනවා නම් නායකින්ට පාඩම් ඉගෙනගෙන අනාගතේට වැඩ කරන්න පුළුවන් නායකින්ට මේ ප්‍රතිඵලය ඉතාම හොඳ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි දකින්නේ. ඒ නිසා දැන් මම ඉල්ලනවා විශේෂයෙන්ම මංගල සමර මැතිතුමා ගොඩක් උත්සාහ දරනවා මේ රටේ ආර්ථිකය පිළිබඳව එතුමා ආර්ථික විශේෂඥයක් වුණේ නැතුණත් ආර්ථිකය පිළිබඳ අපේ අදහස් උදහස් යෝජනා යම් කාරණා පිළිබඳව යම් අදහසක් ඇතුව වැඩ කරන නායකයෙක් විදිහට මම එතුමට මගේ ගෞරවයක් තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමතියි දැන් ඔබතුමාලගේ අරංගියේ මේ සටන් ව්‍යාපාරය තුළ මේ රටේ පොදු ජනතාව මේ රටේ සාමාන්‍ය මධ්‍යම පන්ති මිනිස්සු මේ රටේ ඉගෙනගත්ත මිනිස්සු මේ ක්‍රියාවලියට විරුද්ධව මධ්‍යස්ස මතදාරින් ලංකාවේ විශාල පිරිසක් පාරට බැස්සා. ඒ පාරට බැහැලා වුන් කිව්වා අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගිරිච්ච ඒ ගත්ත ක්‍රියාමාර්ගයේ වැරදි කියන මතයේ ඉඳලා විශාල සංඛ්‍යාවක් වැඩ කරා. ඒ විතරක් නෙමෙයි ඔවුන් බොහොම පැහැදිලිව කිව්වා මම දැක්ක මට ඊට පස්සේ ඔවුන් එවලා තිබිච්ච ඒ ටෙක්ස් එකක ගරු කතානායකතුමනි පැහැදිලිව කියලා තිබුණා මෙය බොහොම පැහැදිලිව කියන්නේ එක්සත් ජාතික පක්ෂ නායකින්ට අපි මේ පාරට බැස්සේ පක්ෂයක් ආරක්ෂා කරන්න හෝ පුද්ගලයන් ආරක්ෂා කරන්න හෝ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉවත් කරන්න හෝ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය කරන්න නෙමෙයි මේ රටේ ඇති වුණ ඒ ඔවුන් විශ්වාස කරන නීති විරෝධී ක්‍රියාමාර්ගයේ අනිත් පැත්තට හැරවීම සඳහා වන ජනතා බලවේගයක් විදියට කියලා. ඒ ජනතා බලවේගය ඔවුන් ඉවරලා කිව්වා ඒ නිසා කරුණාකරලා දැන් ආණ්ඩු අරගෙන පෞගිය අවුරුදු තුනමාර කරපු ආණ්ඩුව කරන්න ආපහු ලෑස්ති වෙන්නේ අපි ඒකට විරුද්ධයි කියලා. දැන් ඒකේ විශාල කතිකත්වයක් දක්වන අපේ මංගල සමර මැතිතුමත් දන්නවා. ශාමිනී සේරසිංහ මැතිණිය කතාවක් කරා. ඒ කතාවේ හොඳ නරක ගන්නාවක් තියෙනවා. ඉතින් ඔබතුමත් පරවල්ලා කියලා බැන්නා. ඉතින් මොනව කරන්නද? පස්සේ ආපහු ගිහිල්ලා ප්‍රසිද්ධි නෙමෙයි කොහොමද හරි ඒක ගියා මේවල. ඒ තරහා ගිය ගමන්ට ගිහිල්ලා කියව
නාම හිතේ අමාරුවට ඔවා
කියලා කියනවා. ඉතින් අමාරු. ඉතින් ඒ නිසා මම හිතන්නේ ශාමිනී සේරසිංහ මැතිණියත් මම හිතන්නේ එතුමිය කතාවේ සාමාන්‍ය කාන්තාවක් නොකළ යුතු කාරණා තිබුණා ඒක ඇතුලේ. නමුත් එතුමිය මම කියන්නේ එතුමිය කරපු කතාවම යම් උද්දාමයකට පත් කරා මේ රටේ අර අයුක්තියට අසාධාරණ විරුද්ධව පාරට බැස මිනිස්සුන්. හැබැයි එතුමිය ඊට පස්සේ මොකක්ද දැන් කියන්නේ? මම හිතන්නේ ඔබතුමා මේක දකින්න නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා. එතුමිය ටෙක්ස්ට් මැසේජ් එකක් එවලා දුන්නා වටේට. මේක දැන් යනවා මේ සෝෂල් මීඩියා වල. If Ravi Karunayake is given any ministerial portfolio, you will be answerable to us, Ranil Wickremesinghe. From here on, we are not going to take things sitting down. We, the citizens of Sri Lanka, have remained patient and silent for too long. Not anymore. මට මේ රවිකරුණා මැතිතුමත් එක්ක කිසිම ප්‍රශ්නයක් තියෙන කෙනෙක් නෙමෙයි. නමුත් මේ ක්‍රියාවලිය තුළ ඔවුන් මේ කැබිනට් මණ්ඩලයේ පත් කිරීමේදී ඔවුන් යම් මතවාදයක් දරනවා. දැන් ඔබතුමාලා ඒවට උත්තර දෙන්න පුළුවන් වාතාවරණයක් දැන් ඇවිල්ලා තියෙනවා. මම ඒක කියන්නේ කරුණා කරලා ඉදිරි අවුරුදු මං දන්නේ මාස 3ක් කරන්න පුළුවන් වේද, 6ක් කරන්න පුළුවන් වේද, අවුරුද්දක් කරන්න පුළුවන් වේද කියලා. කෙසේ වෙතත් මම කියන්නේ කැමති කරුණා කළා මේ රටේ මේ ඇති වෙලා තියෙන තත්වයන්ට ඔබතුමාලගේ සම්පූර්ණ ශක්තිය දෙන්න අපිටත් දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. විපක්ෂේ ඉඳගෙන ආණ්ඩුවට යන්න නෙමෙයි, මොහොම පැහැදිලිව විපක්ෂේ ඉඳගෙන අපි ඒ ක්‍රියාදාමය සකස් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අද අපිට විශාල අර්බුදයක් තියෙනවා. මේ ලබන අවුරුද්දේ ඩොලර් බිලියන 4.5ක් ණය ගෙවන්න තියෙනවා අපිට. 2020 ඩොලර් බිලියන 4.5ක් 2021 වෙනකල් අපිට මේ අමාරුව මේ රටේ කවුරු ණය ගත්තත් ඒක ගෙවන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ සඳහා අපිට විශේෂයෙන්ම අපේ අපනයන ආදායම් වැඩි කරගන්න වෙයි, ආනයන වියදම අඩු කරගන්න වෙයි, අපිට ඍජු විදේශ ආයෝජන වැඩි කරගන්න වෙයි, විදේශ ශ්‍රමිකයන් එවන මුදල් ප්‍රමාණය වැඩි කරගන්න වෙයි, සංචාරක ව්‍යාපාර අපිට වැඩි කරගන්න සිද්ධ වෙයි. මේ ක්‍රියාදාමය තුළ තමයි ලංකාවක් විදිහට අපිට ශ්‍රී ලංකාව විදිහට ඉස්සරහට යන්න පුළුවන් වාතාවරණය තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට ගන්න පුළුවන් සාවර ක්‍රියාමාර්ග අරගන්න පාර්ලිමේන්තුව විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි අපේ ක්‍රියාදාමයේදී අධිකාරු ජනාධිපතිතුමත් එක්ක එකට ඉඳගෙන වැඩ කරනවා. ඒ විතරක් නෙමෙයි අධිකාරු ජනාධිපතිතුමා ගන්න ක්‍රියාමාර්ග අපි නිවැරදි ක්‍රියාමාර්ග බවට පත් කිරීම සඳහා අපිට දෙන්න පුළුවන් උපරිම ශක්තිය තුමට දෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන යනකොට ඒවට විරුද්ධ වෙන වැරදි වැඩ තියෙනවා නම් ඒවට විරුද්ධව දැඩි ලෙස ඒවට විරුද්ධව වැඩ කරන්න අපි තීරණය කරලා තිබෙනවා. ඒ නිසා මොහොම පැහැදිලිව අපි කියන්න කැමතියි අපි අපේ පක්ෂයත් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ජාලයත් ආරක්ෂා කරන ක්‍රියාදාමය තුළ ඉඳගෙන වැඩ කරනවා කියන එකත් මතක් කරනවා. ඒ වගේම අද ගරු කතානායකතුමාගෙන් මම ඉල්ලන්න කැමතියි. මට දැන් මේ ආරංචි කීපයක් ආවා පාර්ලිමේන්තුවේ මේ බොක්ස් ඇතුලේ පොලිසියේ සිවිල් නැදගත්තු නිලධාරීන් පිරිසක් ඉන්නවායි කියලා. මට ආරංචි දෙන හැටි
CID එක මම හොයලා බලන්න අවශ්‍යතාවයක් නැහැ. මම
හොයලා CID එකෙන් තමයි ඒ දාලා තියෙන්නේ කියලා මම විශ්වාස කරන්නේ කරු කතානායකතුමනි. මොකද දැන් පහුගිය කාලේ අපි මොහ අමාරුවෙන් මේ පාර්ලිමේන්තුවට ආවේ අපේ අත ගන්න තියෙන හැම දෙනකම අත ගෑවා. 50ක් 60ක් මේ මෙතන දොර ගාවත් ඉදියා 60ක් 70ක්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක දැන් ඇති පොලිස් රාජ්‍යයක් බවට පත්වීම මේ පාර්ලිමේන්තුව දැන්වත් නතර කරන්න කියන එක මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. ඒ වගේම රංජිත් සොයිස මහත්මයා විශේෂයෙන්ම අතරංගුට අරගෙන තිබුණා මේ යම් සුළු සිද්ධියකට මම කියන්න කැමතියි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට එතුමාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගන්න අවශ්‍ය කරන කටයුතු ටිකක් කරන්න කියලා ඉල්ලමින් විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ මේ ගෙනාපු අතුරු සම්මත යෝජනාව ඉදිරි මාස 4ක තුල අපේ රටේ ආර්ථිකය නැත්නම් අනාගතය වෙනුවෙන් මේ ක්‍රියාමාර්ගය අපි සියලු දෙනාම එකතු වෙලා ගත යුතු ක්‍රියාමාර්ගයක් විදිහට මම දකිනවා. ඒ නිසා ඒ සඳහා අපිට දිය හැකි සහයෝගය ලබා දෙන බඩ ප්‍රකාශ කිරීම මගේ වචන ස්වල්පය අවසන්
කරනවා. කොහොමද සෝචි අපි වේචාරිච්ච මනු විසින් සඳහන් කළා කිසිම විදියක එහෙම පිරත්තර පොදු ඇවිල්ලා නැහැ කියලා. ඒ වාක්‍යෙම හේතුව එතුමා සඳහන් කළේ. ඉතින් පසුගේදා පොලිසියෙන්ද හේතුව ගැන දැන් මත වාද විවාද කරන්න ඕනේ නැහැ කියලා දෙපැත්තම තියෙන අපි ඒක ඉදිරියට බලාගමු. ඊළඟට ගරුව පූර්ව ආදර්ශ හැම දෙයක්ම ප්‍රියාක්මෙන්ද ප්‍රතික්‍රියාව තියෙනවනේ. ගරු ඉරාන් වික්‍රමරත්න මහත්මයා.
Honorable Speaker, Thank you for the opportunity to speak, particularly on the vote on account. First of all, as a former State Minister of Finance, I would like to congratulate Honorable Mangala Samaravira on his assumption of responsibilities as the Finance Minister. In the year 2015, we took over the responsibility for government, where we had to stabilize revenue, improve external flows, and that was in the midst of droughts that happened in the country. By 2017, at the end of 2017, we had a large budget deficit in the previous period, more than 7% of GDP. We had taken it in the direction of 5.5% and trying to move it to 5%. And for the first time in 6 decades, we also had a primary budget surplus in our economy. For the first time in 6 decades. It says something about the fiscal discipline that has been introduced into the budget over the past couple of years. In 2017, the best ever exports of US dollars, 11.4%, was supported by GSP plus 2. In 2017, the best ever foreign direct investment of US dollars, 1.9 billion in Sri Lanka's history. The highest ever government reserves in the history of Sri Lanka were recorded in April 2018 of US dollars, 9.9%. And Mr. Speaker, in the midst of all of this, inflation in Sri Lanka had begun to decline to 0.1%. The tax revenues in the country had come down from 2007, which was 14.2% of GDP, to 12.6%. It came down in 2014 to 10.1%, and during our short period of office, from 10.1% of GDP, the tax revenues were increased to 12.6% in this period. The inflation, which in November 17 was 7.6%, was down within a year, in October this year, to 3%. That's inflation, and co-inflation had also drastically dropped. These are no mean achievements. These are no mean achievements that in a very short period of time that we have been able to create fiscal consolidation. If we were just to go back in time to the period of the previous president, we see exports as a percentage of GDP in the year 2000 at 33% of GDP. And by the year 2014, when the Honorable Mahinda Rajapaksa left office, these exports had come down to 14% of GDP by 2014. In a very short decade, it had drastically fallen. Also, Honorable Speaker, I heard the previous speaker saying that Sri Lanka has many challenges. And it certainly has many challenges. And one of its main challenges is meeting the debt obligations over the next few years, in 2019 and then in 2021. And if we look at exports, though we cannot be proud of our accomplishments, in 2017, we reversed the direction of exports, and exports in 1 year, in 2017, increased by 10.2% just in 1 year. So what was happening? Actually, the direction was reversing. And when you go through a difficult period, an economy takes time to settle. The framework has to be put in place. And then people need to believe in the framework. And then you begin to see the results. 2017 was the first year in which we were beginning to see the results. If I were to take a few examples on the economy, if you were to take tourism, in 2014, we had earnings of US dollar. We had earnings of US dollars 2.4 billion in 2014. By the end of 2017, it had increased to US dollars 3.9 billion, which is a 1.5 billion increase in the short period that we have been in office. Mr. Speaker, just as we left office in October 2018, the figure had gone up to $3.4 billion in the year 2018. And we were expecting to receive an all-time record in tourism of $4.4 billion in the past year. But it is unfortunate when the magazine Lonely Planet announced that Sri Lanka was the number one destination in the world for visitors to come. The bookings were at a record high and expectations were so high. And the very next day, the political coup in this country happened. So, Mr. Speaker, we have to really analyze what happened after the 26th of October. The foreign direct foreign remittances coming into the country stabilized around $7.2 billion in both 2016 and 2017. Mr. Speaker, I would also want to say that the investment coming into the country, the foreign direct investment was a record high of US$1.9 billion, nearly $2 billion at the end of 2017. The country was certainly going in the right direction. We must admit that we did not see the same growth in the stock market. But if you look at the stock market indicators, in 2017, it reversed itself and there was a slight growth in the stock market indicators. But then, unfortunately for all of us, on the 26th of October, things changed and there was a political coup in this country. What is the main economic consequence of this political coup? The main economic consequences of the political coup was the fact that interest rates rose. If you take the rupee interest rates and you take a 1 to 10 year tenor and you take the average yield on refinancing, it increased by about 1.95%, which means that there was an increased borrowing cost of about rupees 20.8 billion. If we had this money, we could have provided fertilizer subsidies to 1.4 million farmers in this country. We could have provided school nutrition, textbooks, uniforms for 4.5 million students in this country. It is so unfortunate that we had to face up to this. The international cost of borrowing also has arisen. And the reason is that rating agencies, Moody's, S&P and Fitch have downgraded Sri Lanka during this period by at least one notch during this period. While the economic fundamentals do not justify the downgrading by the rating agencies, I believe that the rating agencies took into consideration the political instability immediately after the coup. And I think it's going to be time that these rating agencies look at what has actually happened. Yes, we all denounce the unconstitutional coup, but then we also need to look at this in a broader light. In other countries in which such occurrences may have happened, even in the West, this may have spilled over to conflicts on the street. But that did not happen in Sri Lanka. Without the shedding of a single drop of blood, Sri Lanka's democracy proved to be vibrant. And Mr. Speaker, I would like to place on record again that your significant role in making sure that Parliament's supremacy was maintained and we have been able to resolve our issues within the framework of a parliamentary democracy. And we want to say thank you. We also want to say, during this crisis, Sri Lanka's judiciary singled itself out to stand up to the executive in the country, and therefore judicial independence has been clearly signaled in our country. This is the strength of Sri Lanka's democracy, and therefore I would call on the rating agencies to take a fresh look at what really has happened in this short period. While there are economic negatives, there have been political and social positives that have also come out of this. Because of this political coup, the Millennium Challenge Fund which was giving us a grant, no capital repayment, no interest repayment, of nearly $480 million, has put itself on hold. During this period, JICA, which was giving us a very low interest, 40-year loan with 12-year grace period at 0.1% interest, both the Millennium Challenge Fund and JICA were giving this money to improve the public transport system in this country. We expect now very quickly to move to reinstate these funders so that we could improve the public transport system in the country. And there have, because of the coup, been other outflows during this period. In the year, the total outflows from our bond and stock markets was under a billion, just $900 million. But just during the period of the first month of the coup, $400 million flowed out. It's the same thing when it came to the flow from the stock market. In the whole period, previous period, it was rupees 11.9 billion. But just in the period of the first month of the coup, it's nearly $7 billion there was an outflow. But I think we should be happy to say that that political instability has been eliminated, and now we are going back on the path of stability, and we are committed to fiscal consolidation, we are committed to growth, and we will reorder the road on which we travel. Kathanayaka Tumeni, ape aarthikayata athi una prashna tamai mama bohoma ketiyen kiwwe deshapalana kumantranaya nisa. ඊට ප්‍රථමයෙන් අපිට ආර්ථික ස්ථාවරභාවයක් තිබුණා. ඒ ස්ථාවරභාවය මේ කුමන්ත්‍රණය හරහා නැති වුණා. අපි අනාගතයේදී අපි බලාපොරොත්තු වෙනවා අපේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න. මුදල් ඇමතිතුමා ජනවාරි මාසයේ අවසානයේ අයවැය කතාව කරනකොට අපි බලාපොරොත්තු වෙනවා අපේ ඒ ක්‍රමවේද ඉදිරියට ගෙනියන්න. අපිට අහිමි වුණ දේ නැවත හිමි කරගන්න. කුෂිකර්මයට ශක්තියක් වන්න පොහොර සහනාධාරයේ දෙන්න තිබුණ පොහොර සහනාධාරයේ වැඩි කිරීම මේ කුමන්ත්‍රණය තුලින් එකට ගැටලුවක් වුණා. නමුත් අපි ඒක විසඳනවා. තේ රබර් පොල් නැවත හිටුවීම, කාර්යක්ෂමතාවයේ වැඩිවීම, පොල් වැවීමේ අක්කරයකින් ලැබෙන ඵලදාව දැන් සාමාන්‍යයෙන් පොල් ගෙඩි 2000ක් පමණ වෙනවා. ජාත්‍යන්තරව බැලුවොත් එක 6000ක් පමණ වෙනවා. ඒ වගේ අලුතෙන් පැල හිටවීම, ඒ වගේ ජීවර ජනතාවට සහන ලබා දීමට, ඒ වගේම මේ රටේ ඉන්න දුගී දුප්පත් අයට විශේෂයෙන්ම සහනාධාර ලබා දීමට, සමෘද්ධිය ලබා දීමට, ඒ සමෘද්ධිය අවුරුදු 3මාරකට අලුත් අයට දීම වැළැක්ුණා. ඒකට අපි ඉඳ තියන්නේ නැහැ. සාධාරණත්වයක් ඇති කරනවා, සමාජ සහධාරණත්වයක් ඇති කරනවා. අපි මේ දුප්පත් ජනතාව වෙනුවෙන් ජනතා හිතේශී වැඩපිළිවෙලකට අපි ගමන් කරනවා. අද මුදල් ඇමතිතුමා සඳහන් කළා ගම්පෙරළිය වැඩපිළිවෙල නතර කළා කියලා. මේක දේශපාලන වැඩපිළිවෙලක් නෙමෙයි. මේක ඇවිල්ලා ගමේ ආර්ථික ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල, වැව්වැමුණු සෑදීම, ගමේ තියෙන වෙළඳ පොළට එන ඒ කුමරතිම්න සිතේ තියෙන පාර නැවත ප්‍රතිසංස්කරණය කිරීම, පාසල්වලට අවශ්‍ය මූලික දේවල් සපයා දීම, ගම්පෙරළිය හරයන් ඒ වැඩපිළිවෙල ජනවාරි මාසයේ දෙවනිදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව ඒ වැඩපිළිවෙල එදා ඉඳලම අපි නැවතත් ක්‍රියාත්මක කරගෙන යනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙල, ඒ කියන්නේ ණය සහනාධාර පොලියට දීමේ වැඩපිළිවෙල අපි ඉදිරියට ගෙනියනවා. ඒ වගේම ජාතික ව්‍යාපාර ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල. අද පසුගිය කලක හිටපු මුදල් ඇමතිතුමා විශේෂයෙන්ම සඳහන් කළා ඉදිකිරීම් ක්ෂේත්‍රයට ගැටලු ප්‍රශ්න තියෙනවා කියලා. ඔව්, මම කියන්න අවශ්‍යයි, අපි අපේ ව්‍යාපාර තරඟකාරීත්වයෙන් ආරක්ෂා කරන්නේ නැහැ. ඒකට හේතු ඇවිල්ලා අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකිකයන්ට ලෝකයක තරඟ කරන්න පුළුවන් කියන එක. අපි විශ්වාස කරනවා ලෝකය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. නමුත් අසාධාරණ තරඟකාරීත්වය තියෙනකොට සමහර රටවල්වල සේවකයන් ආරක්ෂා කරන්න නීති රීති නැහැ. අර මුදල් නැහැ EPF ETF වගේ. ඒ නිසා අපේ ව්‍යාපාරයක ඇවිල්ලා අඩු මුදලට සේවකයන් යොදවලා තරඟ කරලා ටෙන්ඩර් දෙන විදේශීය සමාගම් තියෙනවා. අපේ සමාගම්, ජාතික සමාගම්, ජාතික ව්‍යාපාර අපි ඒ අසාධාරණ තරඟකාරීත්වයෙන් අපි ඒවා ආරක්ෂා කරනවා කියලත් මම සඳහන් කරනවා.
මම
ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ස්තුති.
බොහොම ස්තුති. මේ වස්තුවේ අපේ ජීවා භෝජනය සඳහා අපි අත්හිටිනවා. නැවතත් 1:30ට මේ සභාව රැස් වෙනවා.